අද සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සුම අපි හැමනම් ආරම්භ කරමු. පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලනිකව සමාජීයව වැදගත් වන කරුණු කාරණා පිළිබඳ විමසා බැලීමයි අපි මේ විශේෂාංගයෙන් සතිපතා සඳුදා දිනේදී සිදු කරන ලබන්නේ. බොහෝ අවස්ථාවන්වලදී අපිත් එක්ක ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වන්නේ කාලීන ප්‍රවෘත්ති පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා. අදත් ඔහු සූදානමින් සිටින්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට. ආයුබෝවන් සංජීව. දේශපාලනික කරුණු කාරණා කතාබහ කරන්න කලින් මං කැමති ඊයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් කාලයේදී සිදුවුණු විශේෂිත සිදුවීම පිළිබඳව කතාබහ කරන්න. ඒ තමයි කොස්ගම ශාලාව යුද හමුදා කඳවුරේ අවිගබඩාවේ ඇතිවුණු හදිසි ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ආශ්‍රිතව පැතිර ගිය ඒ අවදානම්කාරී තත්ත්වය පිළිබඳව මේ සිදුවීම සම්බන්ධව කොයි ආකාරයෙන්ද අපිට තොරතුරු වාර්තා කරගන්න පුළුවන් වෙන්නේ සංජීව? විශේෂයෙන්ම මේකට හේතු සහ අවට ජනතාවට ඇතිවුණු ප්‍රශ්න මේ වෙනකොට මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපි කතාබහ කරමු.
මේ ඊයේ හැන්දෑවේ 5:45 පමණ හදිස්සියම ඇති වුණු තත්වයක්. ඒ හේතුවෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු නොවුණු මොහොතක ඇති වුණු කලබලයක ස්වභාවය ඉතාම පැහැදිලිව දකින්න හැකියාව ලැබුණා. ප්‍රදේශයේ කිලෝමීටර 6ක් දක්වා දෙපැත්තේ, මේ කියන්නේ කොස්ගම ශාලාව හවුදා කඳවුරෙන් අවිස්සාවෙල පැත්තට වෙන්න, ඒ වගේම මේ පැත්තෙන් කඩුවෙල පැත්තට එන්න කිලෝමීටර 6ක පමණ වපසරියක රැඳී සිටි සියලු ජනතාව වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කළා. සමහරු පෞද්ගලිකව තම තමන්ගේ යාන වාහනවලින් එම ස්ථානවලින් ඉවත් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව ට්‍රක් රථ යොදවා වහාම ජනතාව ඉවත් කිරීමේ කටයුතු මුලින්ම සිද්ධ කරනු ලැබුවා. මේ හදිසි ගින්නට හේතු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනත් ජයවීර දිගින් දිගටම සඳහන් කළේ ගින්නට හේතුව පිළිබඳ කාරණාව නෙවෙයි, තවමත් ගින්න මැඩ පැවැත්වීම සඳහා වන දැඩි පරිශ්‍රමයකින් යුතුවයි කටයුතු කරමින් ඉන්නේ. සිද්ධිය සිදුවෙලා විනාඩි කිහිපයක් ඇතුළත යුද හමුදා ප්‍රතිවරයා රජයේ මැති ඇමතිවරුන් රැසක්ම මේ ස්ථානයට ළඟා වෙච්ච ආකාරයත් අපට වාර්තා වුණා. මේ සිද්ධිය මාධ්‍යයට නිසලසම වාර්තා කරගන්නත් හැකියාවක් ලැබුණා. අදලුක්ෂි උපරිම කිලෝමීටර 4ක විතර ආසන්නයට පමණයි මාධ්‍යවේදීන්ටත් ළඟා වෙන්න හැකියාව ලැබුණේ. මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැම්ම, මොකද අනතුරු සහගත තත්ත්වයක් වාර්තා වෙන්න ඉඩ තිබිච්ච නිසා. මේ ඈත ඇතිවන ගින්න සහ පිපුරුම එක වරම ආලෝක ධාරාවක් විදිහට එනවා. පුපුරණ දේවල් එක වරම උඩ යනවා. ඒ කියන්නේ යුද පිටියක ස්වභාවයක් කිලෝමීටර ගණනාවක් ඈතට යනකම් දකින්න හැකියාව ලැබුණේ. විනාඩි කිහිපයක් ඇතුළත මුළු ප්‍රදේශයේම දැඩි දුමාරයකින් වැසී ගිය බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරලා තිබුණේ. විශාල කලබලයක ස්වභාවය තමයි දකින්න ලැබුණේ. මෙහි කොළඹ ඉඳලා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, ගිලන් රථ, ගිනි නිවීමේ රථ, මේ අවට පළාත් පාලන ආයතනවල ගිනි නිවීමේ රථ සියල්ලම මේ හමුදා කඳවුරු දෙපසට එකවරම ගමන් කිරීමට ආරම්භ කරලා තිබුණා. සිද්ධියෙන් සිදුවුණු හානිය අලාභය හෝ කිසිවක් සම්බන්ධතාවම තොරතුරක් වාර්තා වන්නේ නැහැ. අවිස්සාවේල රෝහලට පුද්ගලයන් 3 දෙනෙක් ඇතුළත් කළා තුවාල කරවල් විදිහට. එහිදී එක යුද හමුදා සෙබලකු ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා හිසට ඇති වුණු බරපතල තුවාල හේතුවෙන්. නමුත් ඒ තුවාල සිදුවීම කුමන ආකාරයකින් සිදුවනාද යන්නත් තවම නිශ්චිත නැහැ. වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ සිද්ධියෙන් ජනතාවට සිද්ධ වෙන තිබුණු හානිය මේ සියල්ල වළක්වා ගන්නට ලැබීම ජයග්‍රහණයක් විදිහට තමයි හමුදා පැත්තෙන් අවසාන වශයෙන් පැහැදිලි කරලා තිබුණේ. අද දහවල් කාලයේ පමණ වන විට සිද්ධිය සම්බන්ධව ගින්න ඇති වෙච්ච හේතුව සහාය පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා වන්නට ඉඩ තියෙනවා. දැනට අපට ඒ සම්බන්ධව කතා කිරීමට ඉතිරි වෙත්තේ මෙවැනි සුළු තොරතුරු කිහිපයක් පමණයි.
හොඳයි, එහෙනම් ඊළඟ කතාවට ප්‍රවිෂ්ට වෙමු. දේශපාලනික වශයෙන් වැදගත් වෙන කරුණු කාරණා පිළිබඳව කතාබහ කරද්දී විශේෂිත ප්‍රකාශයක් සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවල සහ රටේ ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. ඒ තමයි එක්තරා වේදිකාවකදී කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කරපු ප්‍රකාශයක්. ඔහු සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ කණ්ඩායමට සම්බන්ධ කරගැනීමේ යම් කිසි වූ සැලැස්මක් පිළිබඳව. මේ පිළිබඳව ඇත්තටම මොකද්ද තියෙන ඇතුළාන්ත කතාව මොකද්ද සංජීව?
මේකේ කතාව පටන් ගන්න වෙදලුක්ෂි ගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේ කිට්ටුව, ඒක කියන්නේ මේ යෝජනාවේ මූලික හැඩය කියනවා නම් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ නොවන රාජපක්ෂවරයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු අවස්ථාවක් නිර්මාණය කිරීම තමයි මේ යෝජනාවේ මූලික හරය විදිහට වාර්තා වුණේ. මුල් අවස්ථාවේදී පහුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේ කිට්ටුවේදී චමල් රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ දැඩි ප්‍රයත්නයක් තිබුණා. ඔහු ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළ බවත් පසුව වාර්තා වුණා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකත්වයකට රැගෙන ආ යුතුයි කියන කතාව ජෝන්සන් විරත්න ප්‍රසිද්ධ වේදිකාවක පෙරේදා කිව්වට මේක පෙරේදා මතුවෙච්ච හෝ ගිය සතියේ මතුවුණු අලුත් මාතෘකාවක් නෙවෙයි. මේ මාතෘකාව සාකච්ඡාවට ලක් වෙන්න පටන් ගත්තේ මීට මාසයකට පමණ පෙර එක්තරා සතියන්ත ජාතික පුවත්පතක් මේ සිද්ධිය ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළා. අන්න ඒ ප්‍රධාන සිරස්තලයේ මූලාශ්‍ර කරගනිමින් මාධ්‍යවේදීන් දිගින් දිගටම රජයේ විවිධ ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න ගත්තා. මේ ගැන මතුවෙච්ච අලුත්ම අදහස ජෝන් සෙනවිරත්න ඇබිලිපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයන් පිරිසක් අමතමින් කරන කතාව. ඔහු එතනදී කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමයි තව අවුරුදු 6කට මේ රටේ ජනාධිපති. කැමති වුණත් අකමැති වුණත් විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. ඔහු තමයි ජනාධිපති. නමුත් අපි මෙතනින් එහාට සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දිනාගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න ඕන. ඒ සඳහා අපට දෙවන පළ නායකත්වයක් වුමනයි. ජනාධිපති සිරිසේන සූදානම් මේ දෙවන පළ නායකත්වයකට පක්ෂය අරගෙන යන්න. ඒ වෙනුවෙන් අපේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨින් විදිහට අපේ යෝජනාව තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔහු බොහොම කීර්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්න වැඩක් කරපු සහ වැඩක් කිරීමේ හැකියාවක් සහිත කෙනෙක් විදිහට අපි තේරුම් ගන්නේ. ඒ නිසා අපි ඔහු යෝජනා කරනවා කියන අදහස ජෝන් සෙනෙවරත් ඇමතිවරයා ඉදිරිපත් කළා. එපමණක්ද නොවේ මේ කතාවේ වැඩි කොටසක්ම වෙන් කරලා තිබුණ මේ රාජපක්ෂ විරෝධී දේශපාලනයකට තමන් එකඟ නැහැ කියන අදහස. ජෝන් සෙනෙවරත්න ඇමතිවරයා සඳහන් කළා මට පාර්ලිමේන්තුවේ දැහෙනවා මහින්ද රාජපක්ෂව ඉරේදාන්න ඕන ඉල්ලුංග සෙවන්න ඕන. මම නම් ඒ හැම වෙලාවෙම විරුද්ධ වුණා. මම පාර්ලිමේන්තුවේම නැකිටලා කිව්වා ඒ මනුස්සයට එහෙම කියන්න එපා. ඒ මනුස්සයා යුද්ධ ඉවර කරපු නිසා තමයි අද අපි මෙහෙම සැනසෙමින් ඉන්නේ. මං ඒ විදිහට ආණ්ඩුව ඇතුළේ මහින්ද විරෝධී දේශපාලනයට විරුද්ධ වෙච්ච මනුස්සයෙක් කියන අදහස ජෝන් සෙනෙවිරත්න ඉදිරිපත් කරපු ආකාරයක් දකින්න හැකියාව ලැබුණා.
එහෙමනම් මම දැන් සූදානම් ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සිදු කරපු මේ අදහසට තමන්ගේ අදහස් එකතු කරපු කීප දෙනෙක් පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ අතරිනුත් සරත් ෆොන්සේකා, විමල් වීරවංශ, ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අදහස් මම මෙහිදී එකතු කරගන්නම්.
ජනාධිපතිතුමා මේ පක්ෂේ නායකයා. එතුමා අවුරුදු 6කට මේ රටේ ජනාධිපතිවරයා. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. අපි කැමැති වුණත් අකමැති වුණත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි අවුරුදු 6කට ජනාධිපති. තමාරය කියන හිනා වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අපි දිහා බලන්නේ නැහැ. ඒක ඇත්ත තියෙනවා. අපිට පේනවා. නමුත් එතුමා මේ රටේ ජනාධිපතිවරයා, මේ රටේ ජනතාව විසින් තෝරාගෙන තියෙනවා. අපි ගන්නට ඕන එතුමා අපේ මාර්ගයට. ඒ වගේම විපක්ෂයේ ඉන්න කණ්ඩායම මෙහෙවීම සඳහා මම හිතන අලුත් නායකත්වයක් අභී කරන්න. යුද දිනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්මයාට වගේම ලැබිය යුතු පුජ්‍යලෙත් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. දැන් අපිට ඕන ඌව දේශපාලනඥයෙක් කරා. අපි යම් යම් සාකච්ඡා කරගෙන යනවා. යම් යම් තැන්වල නාඩි තාම අපි බලමින් යනවා. මේ අදාළ පුජ්‍යලය සමගත් මම කතා කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ළඟ දෙවනි නායකය වශයෙන් පත් කරලා ඉදිරියට යනවා.
මේ ආණ්ඩුවට වැළඳිලා තියෙන අසනීපය මං හිතන්නේ ලෝකේ ඉන්න කුමන දේශපාලන විශේෂඥයෙකුටවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා. එක පැත්තකින් කියනවා රාජපක්ෂවරු හුරු කියලා. ඒ අතරේ ආයේ ආණ්ඩුවේ ඇමතිලා කියනවා රාජපක්ෂවරුන්ගෙන් මෙන්න මේ කෙනා නම් අපි කැමති අගමැති කරගෙන ඉස්සරහට යන්න කියලා. මේ බංගලොත් වෙච්ච ආණ්ඩුවේ පල්ල බිඳගත්තු ඇමතිලාට දේශපාලන අනාගතේ නැතිකම නිසා ඒගොල්ලෝව කරේ තියාගෙන යන ගමනක් යන නෙවෙයි අපි ඉන්නේ. මේ රටේ මහජනතාව වටලා තියෙන වලෙන් ගොඩ ගන්න පුළුවන් නායකත්වයක් දෙන්නයි ගමනක් යන්නේ අපි සූදානම් වෙලා ඉන්නේ.
ජෝන් සෙනෙවිරත්න මැතිතුමා කඳෙන් අපි එක්ක හිටියට හිතින් ඉන්නේ වෙනතනක කියලා පේනවා. රජය ඇතුලේ ඉඳගෙන කිසිම කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ආපහු ප්‍රබලව කරලා ගේන්න ඕනේ කියලා. ජෝන් සෙනෙවිරත්න මැතිතුමාටත් වෙලා තියෙන්නේ එයාට තනියම ඡන්දයක් හදාගන්න බැරුව ඇති. එයා කාගේ හරි එල්ලිලා කූඩල්ලෙක් වගේ ගොඩ වෙන්න හදන මානසිකත්වයක ඉන්නවා කියලායි මට හිතෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ නියෝජ්‍ය නායකයා කරනවට වැඩිය හොඳයි මරුශිලා පණ පිටින් තියාගෙන නියෝජ්‍ය නායකයා කරන්න තිබුණා. සුදුවැන් සංස්කෘතිකේ පියා තමයි ගෝඨාභය රාජපක්ෂ. අයි නිමල් සිරිපාද සිල්ලමයි තුමා හොඳ නැද්ද ඒකට? මේ යාපාලන ආණ්ඩුව කකුලෙන් අදින ඒ උදුවේම කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට වෙන මිනිසු නැද්ද?
මම හොඩයි මන්ද මට කිව්වේ නෑ. ඔක්කොම රාජපක්ෂ රු ඉන්න එකද සෞම සමාගම. මුළු සමාගම ඉන්න එකද ඒකේ බය වෙන්න බෑ.
ඔයත් එක්කම සංජීව, දැන් ඒකාබද්ධ විපක්ෂයේ යම් යම් ක්‍රියාකාරීන් ආණ්ඩු පක්ෂයට කැඳවා ගැනීමේ යම් කිසි ප්‍රයත්නයක් පිළිබඳවත් අපිට ආරංචි ලැබෙනවා. ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය තනතුරු ලබා දීම මගින් ඔවුන් ආණ්ඩු පක්ෂයට එක් කර ගැනීමේ යම් ව්‍යාපාරයක් සාකච්ඡාවක් මේ දිනවල පැවැත්වෙන වගට මේ සම්බන්ධව මොනවද අපිට වැඩිදුර දැනගන්න තියෙන්නේ?
මේ ප්‍රයත්නය සඳහා මූලික ව්‍යවස්ථාමය ඉඩකඩ නිර්මාණය කරගෙනයි තියෙන්නේ ආණ්ඩුව මුලින්ම. අපි එතනින් මේක තව තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ තමයි ඔබට මතකයි කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාත්මක අගය සම්බන්ධව පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ රටේ ප්‍රමුඛතම දේශපාලන ප්‍රතිසංස්කරණ අදහසක් විදිහට තමයි කතා වුණේ. මෙන්න මේ 30 ගානක නිශ්චිත තැනක කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ රඳවා තිබිය යුතු කියන අදහස. නමුත් මේ 19 වෙනි සංශෝධනයේ රටේ ජනතාව වැඩිපුර දන්නේ නැති යෝජනාවක් තිබුණා. ඒ තමයි ජාතික ආණ්ඩුවකට යනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් මෙහි සංඛ්‍යාත්මක කාරණාව තීරණය කරන්න. ඒ අනුව ආණ්ඩුව කියන්නේ දැන් රටේ තියෙන ජාතික ආණ්ඩුවක් කියලා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව කීයද කියලා 19 වෙනි සංශෝධනයේ තියෙන නිශ්චිත ඉලක්කම ළඟට යන්න උවමනා නැහැ. මේ වන විටත් ඒ නිශ්චිත අගය ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ආණ්ඩුවට ව්‍යවස්ථාමයට තියෙනවා පාර්ලිමේන්තුව විසින් කැබිනට් මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව තීරණය කරන්න. ඒ අනුව ඉඩ තියෙනවා. හැබැයි මේක එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ කාරණාවක් නෙමෙයි. ආණ්ඩුව කියලා කිව්වට මේක ආණ්ඩුවෙන් භාගික ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි මේ උමනාව තියෙන්නේ. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපට පෙනෙන දේශපාලනය විදිහට ඕනම පාර්ලිමේන්තු සභිකයෙකු ආණ්ඩුවට එනවා නම් ඇමතිකමක් සහිතව බාර ගන්න ලෑස්ති පිට ඉන්නවා කියන කාරණාව රහසක් නෙවෙයි අපිට එවැනි දේශපාලන වටපිටාවක් පැහැදිලි ලෙසම පෙර නිසා. නමුත් මෙතන තියෙන කාරණාව තමයි එහෙම එන්න කිව්වත් යන්න පිරිසක් නැහැ වගේ එකක් දැනෙනවා. ඇයි නොයන්න කියන ප්‍රශ්නේ දැන් ඔබට ඇති වෙයි. නොයන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දෙනුක්ෂේ ගියාට වැඩක් නැහැ කියන අදහස. ගියාට වැඩක් නැහැ කියන අදහස එන්නත් හේතු කිහිපයක් තියෙනවා. එකක් ගියාට පස්සේ ලැබෙන දේ තේරුමක් නැහැ. දැන් ඒ හවස ලංකාවේ ප්‍රධානම ප්‍රවෘත්තියක් තමයි ධීවර රාජ්‍ය ඇමති ධීවර කැබිනට් ඇමතිට බනිනවා මට කිසිම බලයක් දීලා නැහැ කියලා. දිලිප් වේදාරච්චි මහින්ද අමරවීරට බනිනවා මට කිසිම දෙයක් දීලා නැහැ. මට මිනිහෙක්ට රස්සාවක් දී ගන්නවත් විදිහක් නැහැ. එතකොට ගියත් ලැබෙන්නේ බොහෝ විට රාජ්‍ය ඇමතිකමක්. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨතම අය බහුතරය දැන් ගිහිල්ලා ඉවරනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෝන් සෙනෙවිරත්නගේ ඉඳලා නිමල් සිරිපාල වෙනකම්ම ජ්‍යෙෂ්ඨ පිරිස ගිහිල්ලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය තුළට. දැන් ඉන්නේ ජ්‍යෙෂ්ඨතම පිරිසක් නෙවෙයි, යම් මැදපෙළ කණ්ඩායමක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්නේ. එතකොට ඔවුන්ගේ දේශපාලන වටපිටාව, ඔවුන්ගේ අත්දැකීම සහ පරිණත භාවය ගැන සලකද්දී අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබෙන්නේ බොහෝ විට රාජ්‍ය ඇමතිකමක්. මේ රාජ්‍ය ඇමතිකම් වැඩක් නැහැ කියන මතය තහවුරු වෙලා ඉවරයි. රාජ්‍ය ඇමතිවරු මේ 8 වෙනිදා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබෙන බවට ආරංචියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා නම් මේ වෙලාවේ ආණ්ඩුවට ගියොත් ඔවුන්ට අවාසි. ඒ නිසා තමයි අර මේ පාර්ලිමේන්තු වාරයෙන් දේශපාලනය අවසන් කරන්න බලාපොරොත්තුවක් නැති අනාගත බලාපොරොත්තු සහිත බහුතරය ඒකාබද්ධ විපක්ෂය ළඟ ඉන්නේ. ඒ නිසා තමයි මේ සිද්ධියත් නැවත මතුවෙන්නේ මේ සතියන්ත අලුත්ම පත්‍රයක ප්‍රධාන සිරස්වලයකුත් අපි දුටුවා වාර්තා කරලා තියෙනවා. කැබිනට් සංශෝධනයක්ද සිදුවීමට නියමිතයි කියන තැන ඉඳලා තමයි ඔවුන් සාකච්ඡා කරලා තිබුණේ. ඒ කැබිනට් සංශෝධනයට සමාන්තරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලැබීමට හැකියාවක් තිබෙනවා කියන අදහස. ඒ තමයි මේ ප්‍රවෘත්ති හා සම්බන්ධව දැනට රට ඇතුළ තියෙන තත්වය. කැබිනට් සංශෝධනයක් ගැනවත් ආණ්ඩුව කිසිම නිල අදහසක් ඉදිරිපත් කළා නැහැ. නෑ එහෙම වෙනසකට මෑතක යන ආණ්ඩුවේ සූදානමක් නැහැ කියලා තමයි ආණ්ඩුවේ මැතිවරුන් නම් දේශපාලන වේදිකා තුළ කියන්නේ.
ඔව්, ආණ්ඩු පක්ෂ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ හදිසියේ කැඳවා තිබෙන වගටත් අපිට විශේෂ ආරංචියක් තියෙනවා. සවස 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ හමුව පැවැත්වෙනවා කියලත් වාර්තා වෙනවා. අපිට වාර්තා වෙන අන්දමට 8 වෙනිදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ක්‍රියාත්මක වන්නට නියමිත විශ්වාස භංගයට පෙරාතුව මේ සම්බන්ධව යම් කිසි වූ සාකච්ඡාවක් කිරීමට නියමිත වග තමයි වාර්තා වන්නේ. මං ඒත් එක්කම එතනට යන්නත් කැමති සංජීව. අටවැනිදා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම සූදානමින් සිටිනවා කියලා වාර්තා වෙනවා වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගැනීමට. මේ සඳහා වන මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඒකාබද්ධ විපක්ෂය මීට පෙරත් අවස්ථා කිහිපයකදී මේ උත්සාහය දැරුවා. නමුත් මෙතනදී තමයි මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වන්නේ. ලබන අටවැනිදා ඒ ගැන සියලු කටයුතු අවසන් වන්නට ඉඩ තියෙනවා කියන ආරංචිය දැනට තියෙනවා. ආණ්ඩුව මේ වන විට ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට ලෝකෙ කොහෙ හිටියත් අටවැනිදා පාර්ලිමේන්තු පැමිණිය යුතුයි කියන පණිවිඩයේ නිල වශයෙන් දන්වා ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග හරහා තොරතුරු ලැබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මෙහිදී මතු කරන තර්කය තමයි මුදල් ඇමතිවරයාට එරෙහිව ඡන්දය දෙන්න හේතුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පවා නොසලකා හරිමින් තමයි මුදල් අමාත්‍යංශ වැඩ කරන්නේ. ඒ සඳහා උදාහරණ විදිහට ඔවුන් කියන්නේ ජනාධිපතිතුමා පොළොන්නරුවේදී කියනවා මම බදු වැඩි කරන්න දෙන්නේ නැහැ, එහෙම වැඩි කරන්න කවුරුවර හැදුවොත් එහෙම උපදෙස් දෙන්න නිලධාරී හිටියොත් මම ඒ අයවත් ගෙදර අරිනවා කියලා. නමුත් ඊට දින කිහිපයකට පසුව බදු වැඩි කිරීම මුදල් අමාත්‍යංශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මෝටර් රථ සම්බන්ධව කාරණාවක් ජනාධිපතිවරයා දැරුවේ වෙනස් අදහසක්. නැවතත් ගිය සතියේ මෝටර් රථ බද්ද දැඩි ලෙස ඉහළ යමක් සිද්ධ වුණා. එනිසා ඒකාබද්ධ විපක්ෂය කියනවා මුදල් නැමැති රවි කරුණානායක රටේ ජනතාවට විතරක් නෙවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් විරුද්ධව වැඩ කරන්නේ. එනිසා ආණ්ඩුව වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන් පවා මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතුව රවිට එරෙහිව ඡන්දය භාවිත කළ යුතුයි කියන යෝජනාව ඔවුන් පහුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡා තුළ ඉදිරිපත් කළා. මේක ඒකාබද්ධ විපක්ෂයට දිනන්න පුළුවන් විශ්වාස භංගයක් කියලා අපට හිතා ගන්න බෑ. මොකද උන් සතුව දැනට ඉන්නේ මන්ත්‍රීවරු 51 දෙනෙක් පමණයි. ඉතුරු සියලු දෙනා ආණ්ඩුවට සහය පළ කරන ආකාරයක් තමයි අපි පහුගිය අයවැය ලේඛනයේ තුල පවා දුටුවේ. අනිවාර්යෙන්ම මේ කැඳවන ජනාධිපතිවරයා විසින් කැඳවන ආණ්ඩු පක්ෂ රැස්වීම මේ මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව හා සම්බන්ධ කාරණාවක් විය යුතුයි. මොකද මෙතනදී ජනාධිපතිවරයා විශේෂ ආණ්ඩු පක්ෂ රැස්වීමක් මේ කැඳවන්නේ. එදින මහවස නැවත එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම ආණ්ඩු පක්ෂ රැස්වීම විදිහට අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමටත් නියමිතව තිබෙනවා.
ඒත් එක්කම අපිට මේ මුදල් අමාත්‍යවරයා සම්බන්ධව තවත් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත කරපු ඇමරිකානු ඩොලර් කෝටි 1500න් කිසියම් වූ ප්‍රමාණයක් මේ වෙනකොට අනුමත වෙලා තියෙනවා. මේ සම්බන්ධවත් මේ මුදල් අනුමත කර ගැනීම සඳහා මැදිහත් වුණු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේක රජයේ විශාල ජයග්‍රහණයක් බවටත් සඳහන් කරනවා. මොනවද අපිට මේ සම්බන්ධව වාර්තා වෙන කරුණු සංජීව?
බිලියන 1.5ක දෙවන්ත මුදල් සම්භාරයක් ජාත්‍යන්තර අරමුදලෙන් ලබා ගැනීමට ආණ්ඩුව සමත් වෙනවා. මේක සමත් වීමක් විදිහට අපිට කියන්න වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න එකත් ලොකු දෙයක් වන නිසා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික කාරණා රසක් සලකා බැලීමෙන් පසුවයි මෙවැනි තීන්දුවකට එන්නේ යම් රාජ්‍යයක් සම්බන්ධව. ශ්‍රී ලංකා රජයේ මේ පිළිබඳ ඉල්ලීම මීට මාස කිහිපයකට පෙරාතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරලා තිබුණා. මූල්‍ය අරමුදලේ සමාජිකයන් මීට සති කිහිපයකට පෙරාතු ශ්‍රී ලංකාවට පැමිණ පවතින තත්ත්වය අත්දැකීමේ කිරීමක් පවා සිද්ධ කළ ආකාරය අප දුටුවා. විශේෂයෙන්ම ලංකාවට ලැබෙන මුදල් ජාතික සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති ආකාරය සහ එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සතුටු වන බව තමයි එහි විශේෂ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ ප්‍රකාශ කළා තිබුණේ. මුදල් අමතිවරයා මේ ලැබිච්ච ණයගෙන කියපු ප්‍රධානම වටිනාම අදහස තමයි මේක ඉතාම අඩුපලියකට දීර්ඝකාලීන ගැවීමේ පදනම මත ලැබුණු ණයක් කියලා. පහුගිය ස්වභාවික ආපදා හේතුවෙන් විපතට පත්වන පහන සැලසීම වෙනුවෙන් පවා විශේෂිත අමතර පිරිවැයක් ආණ්ඩුවට දරන්න සිද්ධ වෙනවා. ඒ සියලු දේටම ආණ්ඩුවට සල්ලි උමනයි. ඒ මුදල් උපයා ගැනීමට එක පැත්තකින් මෙහෙම ණය ගන්නවා, යම් යම් අවස්ථාවලදී කරන්නම් බැරි තැන්වලදී බදු වැඩි කිරීම වලට යනවා. ඒ අනුව තමයි රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින්නේ. මුදල් ඇමතිවරයා එවැනි පැහැදිලි කිරීමක් මාධ්‍යවේදීන් හමුවේ පෙරේදා ඉදිරිපත් කළා.
මං අර පුංචි ඡන්දය සම්බන්ධව තිබුණු කතාබහට නැවතත් අවධානය යොමු කරන්න කැමතියි සංජීව. අපිට මතකයි පුංචි ඡන්දය පිළිබඳව විවිධාකාරයේ රැස්වීම් සන්ධානගත වීම් තිබුණා. යම් යම් දේශපාලන පක්ෂ යම් යම් මත ඉදිරිපත් කරමින් සිටියා. මෙවර පුංචි ඡන්දයේ ජයග්‍රහණය ලබාගත් උතින් ඉදිරි මහමැතිවරණයකදී ජනාධිපතිවරණයකදී අවශ්‍ය පසුබිම තමන්ගේ පක්ෂය වෙනුවෙන් සකසා ගන්නට හැකියාව තියෙනවා කියලා. ඒ අතරතුරේදී මේ සම්බන්ධව විවිධ මතවාද නැගෙන කාල සීමාවක් උදා වුණා. ඊට පස්සේ මේක මාස 6කින් කල් දැමුවා. මේ මාස 6 ඉවරුනේ මැයි මාසේ 31 වෙනිදා. 31 වෙනිදාන් පස්සේ මොකක්ද තියෙන කතාබහ මේ පුංචි ඡන්දය පිළිබඳව, පළාත් පාලන ඡන්දය පිළිබඳව?
දැන් මේ මාස 6 වෙනි ආයතන කිහිපයක් සම්බන්ධව විතරයි විකෘෂය කියන්නේ පළාත් පාලන ආයතන නැතිවරණයේ අදියර කිහිපයකට තමයි ගියනුව පවත්වලා තිබුණේ. ඒ අනුව මේ කල් දැමීම සමහර පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දැන් අවුරුද්දට ඉක්මවා ගොස් අවසන් බහුතර ආයතන කියන්නේ මූලික වශයෙන් ගත්තාම ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක නිල කාලයේ ඉවර වෙලා අවුරුද්දකුත් ඉවර වෙලා ඉවරයි. මේ 31 වෙනිදා මේ ගැන ලොකු වැඩපිළිවෙලකට යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මුලින් සැලසුම් කරලා තිබුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැහෙන්න ඊට සමගාමීව රට පුරාම උද්ඝෝෂණ සංවිධානය කරමින් මැතිවරණයේ දිනා ගැනීම සභාව නරකලයක් වියත් කරන බවට ආරංචියක් තිබුණා. නමුත් එවැන්නක් ක්‍රියාත්මක වුණේ නැහැ. පළාත්පාලන මැතිවරණයේ සම්බන්ධයෙන් දැන් ගියේ සතියේ මතුවෙන්න තිබිච්ච සංවාද එකතකින් ඔය ස්වභාවික ආපදා තත්ත්වයේ හේතුවෙන් කල් ගියා සහ යටපත් වුණා වෙන්නත් පුළුවන්. ඡන්දේ පවත්වන දිනයක් කිසිසේත්ම නිශ්චිත නැහැ. පළාත්පාලන සහ පළාත් සභා ඇමති ෆයිසල් මුස්තෆා සඳහන් කරන්නේ දිනයක් ගැන අදහසක් නෙවෙයි, පළාත්පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය කිරීමේ වාර්තාව අවසන් කරගත යුතුයි. ඒ අවසන් වන දිනයක් නිශ්චිත නැහැ. අපි ඉක්මනින්ම මේක අවසන් කරන්න සූදානම් කියන අදහස තමයි ඔහු කියන්නේ. අපිට පේන විදිහට පළාත්පාලන මැතිවරණ ඉක්මනින් පවත්වන එකක් නැහැ. ඒකම ඊළඟට ආපහු පළාත් සභා මැතිවරණ වෙලක්වෙනවා නැගෙනහිරින් පටන් ගන්න. දැන් සමහර හිතනවා සම්දේ කල්දදා යන්න බෑ ඊළඟට පළාත් සභාවක් වෙන නිසා කියලා. හැබැයි බොහෝ දෙනෙකුට අමතකලා 19 වෙනි සංශෝධන එකතනක යෝජනාවක් තිබුණා පළාත් සභාව සියල්ල එක දිනයකදී පවත්වන්න ඕන කියලා. එතකොට ඌව පළාත් සභාව තමයි අන්තිමට තිබ්බේ 2014 මැද භාගයේ. එතකොට බොහෝ විට පළාත් සභා සියල්ලද ඌව පළාත් සභාවේ නිල කාලයේ අවසන් වනතුරු ආණ්ඩුකාරවරයාට තේ සමහර විට තියාගන්න ඉඩක් තියෙනවා. මෙවැන්නක් රට තුල නිර්මාණයේ විය හැකි ව්‍යවස්ථාමය වටපිටාවක් මේ වෙලාවේ අපි දකිමින් ඉන්නේ.
මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති මේ මාසේ 31 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණුණු නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමති ටෝරේ හැට්‍රන් පිළිබඳව. මහා මාත්‍ය සීවි විග්නේෂරන් මහතා හමු වෙලා ඔහු යම් යම් අදහස් පවා ඉදිරිපත් කළා තිබුණා. මම අවසාන වශයෙන් දැනගන්න කැමති සංජීව, මේ නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමති ටෝරේ හැට්‍රන්ගේ සංචාරයේ අරමුණු සහ සංචාරයෙන් පස්සේ මොනවද අපිට දැනගන්නට තියෙන සුවිශේෂතා කියලා.
මේ සංචාරය ගැන විවිධ මාධ්‍ය විවිධ තොරතුරු වාර්තා කරලා තිබුණු නිසාමතු මන්දා මේ නෝයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවේ යන්න පෙරාතුව මේ පිළිබඳ තමන්ගේ විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එතකොට අපට ගන්න වෙන්නේ ඒ නිවේදනයේ තිබුණු මූලික අදහස. එතනද ඔහු කිව්වේ මම ලංකාවට ආවේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර වෙනද සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්න එක තමයි එක. ඊළඟට ලංකාවේ ක්‍රියාත්මක සංහිඳියා වැඩපිළිවෙලට නෝර්වේ රටේ සහය දෙන්න, උතුරු නැගෙනහිර ජන ජීවිතය පිළිබඳව යම් සහබැඳීමක් සිද්ධ කරන්න සහ ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර පවතින ආර්ථික දේශපාලන සමාජ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගන්න. ඒ තමයි මේ ගමනේ නිල අරමුණු විදියට. කියන්නේ නිල අරමුණු කියන්නේ නෝර්වේ විදේශ අමාත්‍යාංශයේ විසින් ප්‍රකාශ කළ අරමුණු තමයි මෙන්න මේ කාරණා. ඔහු උතුරේ සංචාරය කළා, මහැමතිවරයා මුණ ගැහුණා, කොළඹදී විපක්ෂ නායක TNA නායකාර සම්බන්ධයෙන් මුණ ගැහිලා සාකච්ඡා කරලා තිබුණා. ඔවුන්ට යම් අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණා විය හැකියි. මොකද නෝර්වේ රාජ්‍ය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයාගේ කාලේ ඉඳලා 2000 මුල ඉඳලම ලංකාවේ ජාතික ප්‍රශ්නයට මැදිහත් වුණා. ලංකාවේ ආණ්ඩුවේ ආරාධනය ඇතිව එරික් සොල්හයිම්, ජෝන් හැන්සන් බව ඒ කාලේ හිටපු විදේශ ඇමතිවරයා, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා හෝ වරිය නිතරම ලංකාවේ ජාතික දේශපාලන කාරණායක සම්බන්ධයි. ඒ නිසාම ඔවුන් යම් අභ්‍යන්තර සංවාදයකට ගියා විය හැකි. ඒක මාධ්‍යයට විවෘත වෙච්ච සංවාදයක් නෙවෙයි. නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අරමුණු විදිහට මෙන්න මේ කාරණා තමයි පැහැදිලි කරලා තිබුණේ.
සංජීව, ඔහු මේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ විදේශ අමතිවරයා හෝ මෙවැනි වූ නිලධාරීන් හමු වෙලා තිබුණද?
විදේශ අමාත්‍ය මංගල සමරවීර මුණ ගැහුණා. නමුත් එතනින් එහා ඉහළ තනතුරක් මුණ ගැහිමකට ඔහු කියලා තිබුණේ නැහැ.
එතකොට දැන් ඔහු මේ ඔබ සඳහන් කරපු ආකාරයට ඔහුගේ නිවේදනයේ පසු නිවේදනයේ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර වෙළඳ සබඳතා තර කරගන්නේ සංහිඳියා ක්‍රියාදාමය කරන්නේ උතුරේ මහමැතිවරයා සහ විපක්ෂ නායකවරයාත් එක්ක විතරද? රජයේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එක්ක ගනුදෙනුවක් නැද්ද ඔහුට?
ඔහුට තිබුණු ගනුදෙනුව තමයි විදේශ ඇමතිවරයා සමග හමුවීම. ඒක සාමාන්‍යයෙන් ජනාධිපති අගමැතිට පසුව රාජ්‍යයක සිටින ප්‍රධානම චරිතය විදිහට විදේශ නියෝජිතෙක් දකින්නේ විදේශ ඇමතිවරයා. ඒ නිසා විය යුතුයි ඔහු සමග සාකච්ඡා කරන්නේ. අනික මොහුගේ දූරාවලියට අනුව මොහු විදේශ ඇමතිවරයා නොවන නිසා අගමැති හෝ ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා වන අවස්ථාව නිර්මාණය නොවුණා වෙන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඔහුගේ නිල චාරිකාව තුළ කලසටහනට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා මුණගැසීම, විදේශ අමාත්‍යවරයා මුණගැසීම සහ විපක්ෂ නායක උතුරේ මහැමති ඇතුළු නියෝජිතයන් මුණගැසීම තමයි එහිදී මූලික කාලසටහනට ඇතුළත් වෙලා තිබුණේ.
හොඳයි සංජීව, ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මේ සතියේ ශ්‍රී ලංකාව තුළ සිදුවන සුවිශේෂතා පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිය පළ කරමින් ලැබෙන සඳුදා නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබට සමුදෙනවා. අයිබෝවන්.
අයිබෝවන් ලුක්ෂි, ගොනි ස්තුතියි.